vivere mituruku antarangai sambandha obage savane rendune me vivere shalina me obavete inne vivere
විවර කාලීන සමාජ දේශපාලන සාකච්ඡාව ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ මේ මොහොතේ අපි දන්නවා ලංකාවේ දේශපාලනය තුළ මැතිවරණයේ උණුසුම දැනෙමින් පවතිනවා. ඉතින් මේ මැතිවරණය තුළ විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් තමන්ගේ අදහස් යෝජනා ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා විවිධ උපරවැට්ටි භාවිත කරමින් ඉන්නවා. අපි අද විවර කාලීන සමාජ දේශපාලන සාකච්ඡාවට ආරාධනා කරේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පුබුදු ජයගොඩ සහෝදරයාට. සහෝදරයා ඔබව අයිබෝවන් කියලා විවර වෙනුවෙන් මම පිළිගන්නවා මුලින්ම.
අයිබෝවන්.
හොඳයි. දැන් අපි මැතිවරණයේ අවසාන අදියරට ඇවිල්ලා ඉන්නේ. තම තමන්ගේ ප්‍රතිපත්ති සහ තමන් බලයට පත් වුණොත් මොකද කරන්න කියන එක පිළිබඳව දැන් ජනතාවට අදහසක් තියෙනවා එක එක දේශපාලන පක්ෂ සම්බන්ධයෙන්. ඔබ වම නියෝජනය කරන දේශපාලන පක්ෂයක සමාජිකයෙක් සහ කණ්ඩායම් නායකයෙක්. අද දවසේ මේ දකුණේ දේශපාලනයත් එක්ක දක්ෂිණාංශික දේශපාලනයත් එක්ක වමට විශාල අභියෝගයක් තියෙනවා. ඔවුන්ගේ මාධ්‍ය ඉදිරියේ එහෙම නැත්නම් ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය ඉදිරියේ දේශපාලනය කිරීමේදී අපි දන්නවා මහමැතිවරණයක් කියන්නේ මනාපය පිළිබඳව ප්‍රබල සටනක් තියෙන මැතිවරණයක්. ඒ වගේම විශාල වශයෙන් ජනතාවට පොරොන්දු පත්‍ර තමයි ඔවුන් ලබා දෙන්නේ, ප්‍රතිපත්ති නෙමෙයි. මෙන්න මේ වටපිටාව යටතේ මොකක්ද ඔබට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය?
එකක් තමයි ඔබ කිව්වා වගේම මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන හැම කෙනාම කියන පොදු කරුණක් තියෙනවා. ඒ පොදු කරුණ තමයි අපිව බලයටපත් කරන්න, අපි බලයටපත් කරොත් අපි ඔබේ සියලු ප්‍රශ්න විසඳන්නම්. මූලිකව ගත්තොත් එහෙම අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතාව හමුවට ගිහිල්ලා කියන්නේ ඔබ කිව්ව ආකාරයටම මහා ප්‍රචාරක මෙහෙයුම්, මාධ්‍ය සම්දර්ශන ඒවත් එක්ක බැඳිච්ච බිලියන් ගණන් මුදල් නැතිව වුණත් අපි ගෙයින් ගෙට ගිහිල්ලා ගම්වලට ගිහිල්ලා ජනතාව මුණ ගැහිලා අපි කියන්නේ අපිව බලයටපත් කරන්න එතකොට ප්‍රශ්න විසඳන්නම් කියලා නෙවෙයි. අපි සාකච්ඡා කරන්නේ ජනතාව තමන්ගේ ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ බලය තමන්ගේ අතට ගන්න තත්ත්වයක් හදාගන්නේ කොහොමද, ජනතාව බලය අභ්‍යාස කරන සමාජයක් හදාගන්නේ කොහොමද, ඒකට අදාළ කරන දේශපාලන බලයේ වෙනස කරගන්නේ කොහොමද කියලා. අනිත් පැත්තෙන් මේ එක් පක්ෂ ගත්තට පස්සේ මේගොලු කියන කරුණවල වෙනස්කම් තියෙනවා, පොඩි වෙනස්කම්. අර කියපු පොදු කරුණ කියන ගමන් දැන් පොදු ජන පෙරමුණ වගේ පක්ෂයක් ගත්තට පස්සේ ඒ අය ඇවිල්ලා කියන්නේ අපිට පාර්ලිමේන්තුවේ 3-2 දෙන්න කියලා. ඒ අය කිසිම ප්‍රතිපත්තියක් කියන්නේ නැහැ. ප්‍රතිපත්තියක් කියන්නේ නැහැ. වෙනුවට කියන්නේ 3-2 දෙන්න කියලා. ඒත් ඒ අය කියන්නේ අපිට 3-2 දුන්නොත් සියලු ප්‍රශ්න විසඳන්නම් කියලා. එක්සත් ජාතික පක්ෂය, සමග ජන බලවේගය වගේ පක්ෂ ඇවිල්ලා කියන්නේ ඒ අයත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ. ඒ වෙනුවට ඒ අය කියන්නේ ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කරමු, පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඒ අලියා දිවකතනේ වගේ සරකුණු වලට දෙමු, එතකොට ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවෙන් ඇවිල්ලා ඒ අය කියන්නේ ඇත්ත මිනිස්සු බලයට පත් කරමු, එතකොට මේ ප්‍රශ්නේ හරියනවා කියලා. හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට ගියොත් මේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා. අපේ පැත්තේ අපි මතු කරන්නේ ඇත්ත ප්‍රශ්න පිළිබඳ සංවාද. මොනවද ජනතාව මුණ දීලෙන්නේ ඇත්ත ප්‍රශ්න, මොනවද ඒ සඳහා තියෙන ඇත්ත උත්තර. ඒ සඳහා කාට හරි පාර්ලිමේන්තුවේ 3-2 හදලා හරි, ශක්තිමත් විපක්ෂය තියලා හරි, පාර්ලිමේන්තුවට හොඳ බබා ලෑවලා හරි, එහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. තාම ගැඹුරු සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික, ගෝලීය එවැනි දැවැන්ත අර්බුදයක අපි ඉන්නේ. ඒකට මේ අර්බුදයට මේ ප්‍රශ්නයට උත්තර හොයන්නේ කොහොමද කියන එක සම්බන්ධ අපි සාකච්ඡා කරන්නේ. ඒ සඳහා අපි දිගු කාලීන පිළිතුරු ලෙස යෝජනා කරන්නේ මේ ධනවාදී රාමුවම වෙනස් කරපු අලුත් සමාජ පරිවර්තනයක්, සමාජවාදයක්. කෙටි කාලීන වශයෙන් අපි යෝජනා කරන්නේ මේ සිද්ධ වෙන හානිය වළක්වා ගැනීම සඳහා, ජනතාවට දැනට තිබෙන අයිතීන් රැක ගැනීම සඳහා, ඒ වගේම අලුත් අයිතීන් දිනා ගැනීම සඳහා පුළුල් මහජන ව්‍යාපාර. ඉතින් ඒ කරුණු දෙකම සම්බන්ධයි. කියන්නේ සමාජවාදී අදහසට පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලබා දීමත්, ඒ වගේම සටන්කාමී නායකත්වයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කිරීමත් සඳහා අපි අපේ නැතිවන ප්‍රචාරක ව්‍යාපාරය ගෙන යනවා. දැනට ජනතාවගේ පැත්තෙන් ඒ සඳහා සුභවාදී ප්‍රතිචාර ලැබෙමින් පවතින.
වසර 72ක් පමණ වූ කාලයක් තුල අපි මේ විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඊට අනුබද්ධ අනිකුත් සුළු පක්ෂ එක්කහු වෙලා පිහිටවපු ආණ්ඩුවල තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ අතරතුරේ අපිට අත්දැකීමක් තියෙනවා. වමේ දේශපාලන පක්ෂ, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ එක් වතාවකදී 39ක් ජනතා නියෝජිත පාර්ලිමේන්තුවේ හිටියා. ඊට කලින් වතාවේ 16 දෙනෙක් හිටියා. මෙන්න මේ වැඩිපුර ජනතා නියෝජන හිටලත් මේ වමේ දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව තුලදී කරගන්න බැරි වුණා ලොකු දෙයක්. සුබසාධන සිද්ධීන් ටිකක් කළා. හැබැයි මේ ක්‍රමය අස්සේ වමේ දේශපාලන පක්ෂවල නියෝජිතව පාර්ලිමේන්තුවට ගියා කියලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ කියන අපිට පූර්වාදර්ශයක් තියෙනවා. දැන් ඔබ යෝජනා කරන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට පාර්ලිමේන්තුවට වැඩි පිරිසක් යවලා ප්‍රශ්නය විසඳන්න, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට යනවා. හැබැයි අපේ මූලික අරමුණ ක්‍රමය වෙනස් කරන එකද ජනතාව හැමෝම කියන්නේ.
ඔබ කියන එකේ පැති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පාර්ලිමේන්තුව තුල ජනතාව අපේක්ෂා කරපු විදිහට කටයුතු කළේ නැහැ කියන එක තිබියදීම ඊට එහා ගිය ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ජනතාවගේ දේශපාලන විඥානය මොට කරන පැත්තට තමයි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ මැදිහත් වුණේ. ඊට පෙර ලංකා සම සමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ වැනි පක්ෂ මැදිහත් වුණා. අපි උදාහරණයක් ගත්තොත් 2000 දශකයේ 2010 වගේ කාල, 2001 වගේ කාලේ වෙනකොට 2000 දශකයේ මුල, ඒ කියන්නේ 21 වෙනි සියවස ආරම්භය වෙනකොට උණුත් එකයි කියන පදනමින්, කියන්නේ මේ ධනේශ්වර දේශපාලන බලකඳවුරු දෙකෙන් ඔබ්බට ගිය අලුත් දේශපාලන මාවතක්, වැඩ කරන ජනතාවගේ ස්වාධීන මාවතක් අවශ්‍යයි, තුන්වෙනි බලයක් අවශ්‍යයි කියන මතය සඳහා ජනතාවගෙන් 10%ක් විතර ඡන්දෙ දීපු. ඒත් මේක ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට මේ මතය සඳහා ජනතාවගේ 10%ක් විතර ඡන්දෙ දුන්නා. ඒ ඡන්දය ගත්ත ජනතා විමුක්ති පෙරමුණ ඊට පස්සේ කියන්න ගත්ත අඩු නපුරු පිළිබඳ සංකල්පයක්. උණුත් එකයි කියන එකට 10%ක් ඡන්ද ලැබිලා තියෙද්දී ඔවුන් අරකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, රනිල් ඉන්නවට වඩා මහින්ද හොඳයි, මහින්දට වඩා පොන්සේකා හොඳයි, රාජපක්ෂලාට වඩා මෛත්‍රී හොඳයි, ඔන්න ඔය විදිහට අඩු නපුරු තේරීමේ තරගයකට ගියා. ඊට පස්සේ ජන සමාජයේ ඇදලා ගියා අඩු නපුරු තේරීමේ තරගයකට. දැන් සමාජයේ තෝරමින් ඉන්නවා අඩු වෙන නපුරු කවුද කියලා. නපුර පරාජය කිරීම, නපුර තරං කිරීම, නපුර සහමුලින් ඉවත් කිරීම වෙනුවට අඩු වෙන නපුර මොකක්ද කියලා තරාරි අරගෙන කිරා බලන තත්යකට සමාජය පත් වෙලා තියෙනවා. සමාජය මේ තත්යක ඉබේම පත් වුණා නෙමෙයි, සංසිද්ධිකව පත් වුණා නෙවෙයි, මේක වමේ දේශපාලනේ කරපු වැරැද්දක ප්‍රතිඵලයක්. ඒ වගේම අනිත් පැත්තෙන් තියෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳගෙන මොනවද කරේ කියලා. පාර්ලිමේන්තුව ඇතුළේ ඉඳගෙන අවම වශයෙන් පාර්ලිමේන්තුවේදී කළ යුතු දේ, කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී වැඩ කරන ජනතාවගේ පැත්තෙන්, පහළ ප්‍රාන්තික පීඩිතයාගේ පැත්තෙන් මැදිහත් වුණාද? ඒක සිද්ධුුනේ නැහැ නේද? පහුගිය කාලේ අපි ගත්තොත් එහෙම මාර්ග නියන පනතකට, ඇඟිලි සලකුණු පනත වගේ පනතකට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතකට ජනතා විමුක්ති පෙරමුණ පක්ෂෝ ඡන්දෙ දුන්නා. ඒ විතරක් නෙවෙයි, දේශීය ආදායම් පනත වගේ එකට ඡන්දේ දීමේදී එක්කෙනෙක් විතරක් පාර්ලිමේන්තුවේ ඉඳලා තාම ඒ ජනතාව මත බදුබර පටවන්න ගෙනාවු පනතක් සම්බන්ධ හරිම ඇල්මැරුණු ප්‍රතිචාරයක් දක්වුවා. සාගර විශ්වවිද්‍යාල පනත වගේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන අනපනත් එන වෙලාවේ ඒවට ඡන්දේ දීමෙන් වැළකී සිටියා. ඒවට එරෙහි විරෝධය දියාරු කළා. ඉතින් මෙවැනි උදාහරණ ඉතා විශාල ප්‍රමාණයක් අපිට කියන්න පුළුවන්. ඒ සියල්ල විසින් දැන් පාර්ලිමේන්තුවේ මේ අය හිටියත් දෙකයි නැතත් දෙකයි කියලා අදහසකට ජනතාව ගිහින් තියෙනවා. මොකද මේවා හුදු සුබසාධන ඉල්ලීම් මත ජනතාව හැසිරෙන්නේ නැහැ. ඒ නිසා දැන් නව අත්දැකීමක්, අලුත් අත්දැකීමක් ජනතාවට දිය යුතු තියෙනවා. ඒ සඳහා තමයි අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තු, අපි යෝජනා කරන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට ජනතාව නිෂ්ක්‍රියව ඉන්න ගමන්, ජනතාව නිෂ්ක්‍රියව ඔලේ උඩ බලාගෙන ඉන්න ගමන් අපි ජනතාව වෙනුවෙන් කොන්ත්‍රාත් බාර අරගෙන කොන්ත්‍රාත් ඉටු කරනවා කියන තැන අපි නැහැ. ඒ වෙනුවට අපි ජනතාව කියෝජනා කරන්නේ පුළුල් මහජන ව්‍යාපාරක් ගොඩනගමු, අපේ ජීවිත පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය අපි අතට ගමු. ඒ පුළුල් මහජන ව්‍යාපාරයේ සටන් වටිනකොට ඒ සටන නියෝජනය කරන්නේ, සටන් පාට නියෝජනය කරන්නේ, ප්‍රශ්න නියෝජනය කරන්නේ, ප්‍රශ්නවල උත්තර නියෝජනය කරන්නේ නියෝජිතයන් කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ තියමු. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාවගේ අරගලය, ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ වේදිකාව මතකත් ගෙනෙමු. එතකොට මේ එවැනි අන්තර් සම්බන්ධිතයක් අපි ඉදිරිපත් කරන්නේ එහෙම නැත්නම් ජනතාව දේශපාලනේ සම්පූර්ණයෙන් ඉවත් වෙලා ආදේශපාලනය කිරීමේ වගකීම අපි කීප දෙනෙක්ට පවරලා අපිව පාර්ලිමේන්තුවට යවන එකක් නෙවෙයි අපි යෝජනා කරන්නේ. ජනතාව සක්‍රීය දේශපාලනේ නිසත වෙලා ඉන්න ගමන් ඒ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම සඳහා පීඩාවටපත් පන්තියේ නියෝජිතය ප්‍රමාණය පාර්ලිමේන්තුවට යවන්න කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ. එතකොට ඒ තත්ත්වය මෙතෙක් අත්දැකපු අත්දැකීමට වඩා පාර්ලිමේන්තුව තුළ වෙනත් අත්දැකීමක් වෙනස් අත්දැකීමක් අලුත් අත්දැකීමක් සඳහා සමාජයට පාරක් කපා ගන්න පුළුවන් කියන විශ්වාසය තමයි අපි ඉදිරිපත් කළේ.
සාමාන්‍යයෙන් මැතිවරණ සමයේදී අපිට තියෙන අත්දැකීම තමයි ජනතාව නොමග යවන්න, එහෙම නැත්නම් රවටන්න, එහෙම නැත්නම් ඡන්දය ලබා ගැනීම සඳහා පවතින ආණ්ඩුව සහන වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා. ජනතාවට යම් යම් සහන දෙනවා, ආර්ථික සහන දෙනවා, ආධාර දෙනවා, බඩු මිල වගේ දේවල් ඉහළ නංවන්න නැතුව තියෙන ප්‍රමාණයම තියාගන්නවා, ලයිට් ගෑස් වතුර බිල් වගේ ඒවල ප්‍රශ්න එන්න ඉඩ දෙන්නේ. මේවා විදිහට ජනතාව යම් ප්‍රමාණයකට මේ සුබ සාධනය දෙනවා වගේ පෙන්නමින් ඉන්න. හැබැයි මේ මොහොතේ මේ රාජපක්ෂ ආණ්ඩුව පවතින මේ මොහොතේ එහෙම එකක් පේන්න නැහැ. මේ හැම එකම කරනවා, බඩු මිලත් නංවනවා, වෙන වෙන විවිධ ප්‍රශ්න නිර්මාණය කරනවා, ඒවට මැදිහත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම කුරුණෑගල අර ඓතිහාසික කතන්දරයේදී ඒකෙදී වෙනත් ආකාරයේ ප්‍රකාශනිකුත් කරනවා. ඒවට වැරදි කාර්යෝ කියලා ඔප්පු වෙලා තියෙන මොහොතේ ඒවා පිළිබඳව කිසිම තැකීමක් නැතුව කටයුතු කරනවා. ඒ කියන්නේ මේ මොහොතේ මේ පවතින ආණ්ඩුව 3/2 බලය ඉල්ලන්නේ මේ තමන්ගේ සුපුරුදු ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම මේ මැතිවරණ සමයේ කරගෙන යමින් ජනතාව මෙන්න මේවත් තත්ත්වයක් තුලදී උන්ට විශ්වාසයක් යම් ප්‍රමාණයකට තියෙනවා උන්ට බලය ලැබෙයි කියලා. ඔබ මෙන්න මේ වෙනස් වීම පිළිබඳව මොන වගේ අදහසකද ඉන්නේ?
මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ජීවන වියදම සම්බන්ධයෙන් සහනයක් දෙන්නේ ආණ්ඩුව. ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් විදිහට සමාජය ඇතුළින් මතුවෙනකොට එන ඕනෑම ප්‍රශ්නයක් ප්‍රශ්නේ තිබු පමණින් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දේශපාලන ප්‍රශ්නයක් ලෙස අර්ථකථනය වී යුතුයි. ඒ ප්‍රශ්නය වටා මහජන ව්‍යාපාරයක් ගොඩනැගී යුතුයි, ජනතාවගේ පීඩනයක් ගොඩනැගී යුතුයි. අන්න ඒකට තමයි මැතිවරණ කාලයේස පාලකයෝ, දේශපාලන පක්ෂ නියෝජිතයෝ ඒ අය ප්‍රතිචාර දක්වන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රශ්න එකක්වත් දේශපාලන ප්‍රශ්න ලෙස අර්ථකථනය නොවුනට පස්සේ ඒ වගේම ඒ අයට පීඩනයක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් පිලිපීනයේ ජනාධිපති ඉන්න ඩුටාටේ ඔහු මැද පෙරදිග සිටින සියලුම පිලිපීන ශ්‍රමිකයන් රැකියා නැතුව සියලු දෙනා යලි පිලිපීනයට ගෙන්න ගත්තා. දැන් පිලිපීන ජනාධිපතිවරයා ගත්තට පස්සේ ඔහු ඒකාධිපතියෙක්, ඔහු ඉතාම දරුණු ගණයේ පුද්ගලෙක්, ඔහු අන්ත දක්ෂිණාංශික පාලකයෙක්. ඔහු අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එතකොට ඇයි ඔහු ඒ පිලිපීන වැඩ කරන ජනයා වෙනුවෙන් එවැනි පියවරක් ගත්තේ? ඇයි ගන්න හේතුව තමයි මැද පෙරදිග සේවයට ගිහින් සිටින විදේශ ශ්‍රමිකයෝ සම්බන්ධ පිලිපීන සමාජයේ මතු වූ උද්ඝෝෂණ. ඒ මතුවෙච්ච ඒක දේශපාලන ප්‍රශ්නයක් ලෙස පැන නැගුණා. ඒකට වහාම ප්‍රතිචාරයක් නොදැක්වුවොත් එහෙම පිලිපීන ජනාධිපතිවරයාට සහ ඔහුගේ දේශපාලන පක්ෂයට ඉදිරියේදී බලයක් ගත නොහැකි මට්ටමේ මැතිවරණ වලින් පරාජය වෙන තත්ත්වයක් ආවා. ඒ පීඩනය හමුවේ ඔහු වැඩ කරන ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් දැන් ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ මැද පෙරදිග වෙසෙන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් ලෙස අර්ථ නිරූපණය වෙලා නැහැ. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් පාලකයන්ට ඒ සම්බන්ධ පීඩනයක් ඉල්ල කරන්නේ නැහැ. ඒ නිසා පාලකයන්ට අඩුම ගානේ මැතිවරණයක් මොවිතේ ඉඳලා ඒ ප්‍රශ්නේ විසඳන්න ඕමනාවක් නැහැ. වෙන්නේ මහින්දානන්ද අලුත්ගමගේ වගේ අපේක්ෂකයෝ මේ මැද පෙරදිග වැඩ කරන ලංකාවේ ශ්‍රමිකයෝ කියන්නේ මිනිස් බෝම්බ, ඒගොල්ලෝ ලංකාවට ගේන්න එපා, ගෙන්නොත් තව මිනිස්සු කොරෝනා හැදිලා මැරෙයි කියලා ප්‍රසිද්ධිය කියන තරම් නිර්භීත වෙච්ච තත්ත්වයක්. ඔහු එහෙම කිව්වට පස්සේවත් අවම වශයෙන් මැද පෙරදිග ඉන්න 112ක් විතර ලාංකීය ශ්‍රමිකයෝ, එයාගේ පවුල් 112ක්, පවුල් 112ක් කියන්නේ මිනිස්සු කොච්චරක්ද, මිනිස්සු අඩුම ගානේ 150ක්. ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් මේකට විරෝධයක් එන්නේ නැහැ, අනිත් අයගේ පැත්තෙන් එන්නේත් නැහැ. ඒ නිසා මේක අපි හිතන්නේ වාමාංශික, ඔබ කියන ප්‍රශ්නය වාමාංශික ව්‍යාපාරයේ ප්‍රශ්නයක්. ඒක පහළ පන්තියේ පන්ති ව්‍යාපාරයේ ප්‍රශ්නයක්. ජනතාව මූණ දෙමින් ඉන්න ප්‍රශ්න, සමාජයේ මූණ දෙමින් ඉන්න ප්‍රශ්න, විශේෂයෙන් වැඩ කරන පන්තියේ මූණ දෙමින් ඉන්න ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ලෙස අර්ථ නිරූපණය කරන්න, ඒවා දේශපාලනයට සම්බන්ධ කරන්න, ඒ ප්‍රශ්න මත පදනම් වෙච්ච මහජන ක්‍රියාකාරීත්වයක් ගොඩනගන්න, ඒ මහජන ක්‍රියාකාරීත්වය මහජන බලයක් බවට වර්ධනය කරලා ඒක හරහා මැතිවරණවල ඡන්ද ගොඩවල්වලට බලපෑම් කරන්න වමේ ව්‍යාපාරය අසමත් වෙලා තියෙනවා, පන්ති ව්‍යාපාරය අසමත් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඔය ඕනම දෙයක් ඒ ප්‍රශ්න පවතිනවා, ප්‍රශ්න පවතින දේශපාලන ප්‍රශ්න ලෙස නෙවෙයි, ප්‍රශ්න වෙනම පවතිනවා ජීවන නීතියෙන් ප්‍රශ්නෙත් එහෙම, ප්‍රශ්නේ වෙනම පවතිනවා දේශපාලනේ වෙනම පවතිනවා. ඒ නිසා පාලකයන්ට පුළුවන් වෙලා තියෙනවා අඩුම ගානේ ඒ ප්‍රශ්නයට පැලස්තරයක් පවා යෝජනා නොකර ඒ ප්‍රශ්න තවත් උග්‍ර කරන ගමන් ඡන්ද දිනා ගන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ මේක මෙහෙම වෙලා තියෙන්නේ අර සමහර අය පහුගිය කාලේ කියන පන්ති සටන නැහැ කියලා. පන්ති සටන නැහැ නෙවෙයි, පන්ති සටන තියෙනවා. ඒ පන්ති සටනේදී වැඩ කරන පන්තිය පරාජය වෙලා ඉන්නේ. ඒ පරාජය තීමේ වන්දිය තමයි අපි ගෙවමින් ඉන්නේ. වැඩ කරන පන්තිය මීට වඩා ජයග්‍රාහක අවධියක ඉන්න කාලේ හැමදාටම නොවුණත් ජීවිතේ හැම කාලයකදී නොවුණත් අඩුම ගානේ මැතිවරණ කාලයකදී හරි අවම සහනයක් ලැබුණා. අපි මොන තරම් දරුණු පරාජයකට ලක් වෙලා තියෙනවද කියනවනම් මැතිවරණ කාලයකදීවත් අඩුම ගානේ ඡන්දය දිනා ගැනීම සඳහාවත් සහනයක් ලැබෙන්නේ නැහැ. කිසිදු සහනයක් නොදී, කිසිදු පොරොන්දුවක් නොදී, කිසිදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකර හිස් චෙක් එකකට අස්සම් ගන්නවා වගේ ඡන්දය ලබා ගැනීමේ හැකියාවක් පාලක පන්තියේ පක්ෂවලට ලැබිලා තියෙනවා. ඉතින් මේක හමුවේ අපි මේක පාලක පන්තියේ දක්ෂිණාංශික පක්ෂවලට ඒවායේ නායකයන්ට අවලාද නගමින් ඉන්නට වඩා අපි සැලකිලිමත් වෙන්නේ මේ පරාජිත තත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? පන්ති ව්‍යාපාරය ජයග්‍රහණය කරලා ගෙනියන්නේ කොහොමද? එහෙම ගෙනියන්න සමත් පුළුල් මහජන ව්‍යාපාර, පුළුල් මහජන බලයක් ගොඩනගන්නේ කොහොමද? මෙවර මැතිවරණය පෙරටුගාමි සමාජ ප්‍රතිපක්ෂය උපයෝගී කරගන්නේ අන්නේ මහජන ව්‍යාපාරය, මහජන බලය ගොඩනැගීම සඳහා. ඒ නිසා ඇතිදී තිබෙන තත්ත්වය ගැන සුසුම් හෙලමින් ඉන්නව වෙනුවට අපි ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා මේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ලෙස ඉදිරිපත් කරන්න, මේ ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න ලෙස සමාජය හැමෝම අර්ථකථනය කරන්න, ඒවා වටා ඒ ප්‍රශ්න වටා පුළුල් මහජන ව්‍යාපාර ගොඩනගන්න, ජනතාව සංවිධානය කරන්න සහ ඒ හරහා සටන්කාමී විප්ලවීය බහුජන ව්‍යාපාරයක් ගොඩනගන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒක තමයි අපි හිතන්නේ එකම උත්තරේ මේ ප්‍රශ්නට, නැත්නම් ඉදිරියේදීත් මේ ප්‍රශ්නේ මෙලෙසම පවතී.
ඔව්, අවසාන වශයෙන් මම ඔබ මෙහෙම අහනවා, විදේශගත ශ්‍රී ලාංකිකයා ලංකාවේ දේශපාලනය කෙරෙහි අවධානය යොමු කළත් මෙන්න මේ වගේ තීරණාත්මක අවස්ථාවලදී ඔහුට කරන්න දෙයක් නැහැ කියලා තමයි ඔහු හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඡන්දයිතියක් නැහැ. මේ විදේශගත ශ්‍රී ලාංකිකයාට ඡන්දයිතිය ලබා දෙන්න ඔහුගේ ඡන්දය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කවුරුවත් උත්සාහයක් දරලා නැහැ, සැලකිය යුතු උත්සාහයක් දරලා නැහැ. නමුත් ලංකාව වෙනස් කරන්න ඕනයි කියලා හිතන මිනිස්සු විදේශගතව ඉඳගෙන කුමක් කළ යුතුද? පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ හැටියට ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
ඇත්තටම ජනතාවගෙන් ඉල්ලන්න වෙන්නේ, විදේශගතව සිටින ශ්‍රමිකයන්ගෙන් අපිට ඉල්ලන්න වෙන්නේ, ඔබ මුහුණ දී ඇති ප්‍රශ්න ඒවා දේශ සීමා, රටක දේශ සීමා තුළ තියෙන ප්‍රශ්න, ඒවා ගෝලීය ප්‍රශ්න. අපි මොන ලෙසකින්වත් ශ්‍රම ගෝලීයකරණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ කියන්නේ කම්කරුවෙකුට තමන්ගේ රටේ දේශ සීමා, ජාතික දේශ සීමා ඉක්මවලා ගිහිල්ලා වෙන තැනක සේවය නිරත වෙන්න තියෙන අයිතිය, ඒ සඳහා තිබෙන අවශ්‍යතාවය අපි ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි ලෝක පරිමාණයෙන්ම සංක්‍රමණික ශ්‍රමිකයා කියලා කියන්නේ සූරාකෑම වඩා ස්ථාවර කර ගැනීම සඳහා දැවැන්ත ප්‍රාග්ධන හිමියන්ට තමන්ගේ ලාභ මලු තව ලොකු කර ගැනීම සඳහා, ඒ වගේම ප්‍රාග්ධන සමුච්චයගත කරණය සඳහා තියෙන මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. සංක්‍රමණික ශ්‍රමිකයා කියන්නේ මුගක් වෙලාවට ඒ අදාළ රටේ ශ්‍රමිකයාට ගෙවන වැටුපට වඩා අඩු වැටුපක් ගෙවලා ඊට වඩා අඩු ශ්‍රම කොන්දේසි යටතේ සූරා කාලා ඒ රටේ ශ්‍රමිකයාගේ වැටුපට පවා ඒ රටේ ශ්‍රමිකයාගේ ශ්‍රමකෝන් දේසි පවා ඒ රටේ ශ්‍රමිකයාගේ ශ්‍රමයේ නිල පවා පහත හෙලන්න භාවිතා කරන මෙවලම බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ තත්ත්වය වෙනස් කරන්න නම් ගෝලීය පරිමාණයෙන්ම ශ්‍රම ගෝලීයකරණයට සමානුපාතිකව ඕනේ කම්කරු අයිතීන්, වැඩ කරන ජනයාගේ අයිතීන්, වැටුප්තල සම්බන්ධ ජාත්‍යන්තර මෙහෙයුමක් අවශ්‍යයි. ඒ සඳහා අපි හිතනවා ජාතික දේශ සීමාවලින් එහා ගිය ජාත්‍යන්තර මැදිහත්වීම, ජාත්‍යන්තර වාදී මහජන ව්‍යාපාරයක් පුළුල් වැඩ කරන පන්තියේ සමගියක් අවශ්‍යයි කියලා. ඒක ගොඩනැගීම සඳහා මැදිහත්වීමේ වගකීමක් තම තමන්ගේ රටවල, ඔබ ඉතාලියේ ඉන්නවා නම් ඉතාලියේ වමේ ව්‍යාපාර සමග සම්බන්ධ වෙලා, වෙනත් රටවල ඉන්නවා නම් ඒ රටවල ප්‍රගතිශීලීන් වාමාංශිකයන්, අධිරාජ්‍ය විරෝධීන්, ඒ අය සමග සම්බන්ධ වෙලා කටයුතු කිරීමේ වගකීමක් ලාංකික ශ්‍රමිකයාට තියෙනවා. ඒ වගේම එහිම සංයුක්ත කොටසක් විදිහට ඒ හා සම්බන්ධ ලංකා විදේශපාලනයේ මැදිහත්වීමේ වගකීමක් තියෙනවා. ඒ වගකීම හුදු ඡන්දේ භාවිතා කිරීම වගකීමම නෙමෙයි. මොකද විදේශ ශ්‍රමිකයන්ට ලංකාවේ මැතිවරණවලදී ඡන්දේ භාවිතා කිරීම සඳහා වෙන අයිතිය තහවුරු කරන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක තහවුරු කළ හැකි වෙන්නේ ඒ සඳහා වෙන පුළුල් මහජන කරපුමක් පීඩනයක් ඇති කිරීමෙන් විතරයි. කිසිම දෙයක් ඍදි බන්දේසියක තියලා අපිට ලැබිලා නැහැ ඉතිහාසයේ. ඒ නිසා විදේශ ශ්‍රමිකයාගේ ඡන්ද අයිතිය කියලා කියන්නේ සටන් කරලා අරගල කරලා සංවිධානය වෙලා බලපෑම් කරලා ලබා ගත යුතු දෙයක්. දිනාගත යුතු දෙයක් බලාගෙන හිටියම ලැබෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ වෙනතුරු ඒක ලැබිලා නැත්තේ ඒ සඳහා වෙන පුළුල් කරපුමක් එල්ල කරන්න, ඒ සඳහා වෙන පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න ලාංකික ශ්‍රමිකයෝ අසමත් වෙලා තියෙන නිසා. දැන් තමයි ලක්ෂ 16ක 17ක 18ක විතර විදේශ ශ්‍රමිකයෝ ප්‍රමාණයක් හැමදාම ලංකාවෙන් එළියේ ඉන්නවා. ඒ අය ඩොලර් බිලියන 7ක විතර වාර්ෂික වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට එවමින් ඉන්නවා. නමුත් ඒක එවැනි බලයක් ආර්ථික තලයේ තිබෙදී ඒ ආර්ථික තලයේ බලය දේශපාලන බලයක් බවට පත් කරගන්න විදේශ ශ්‍රමිකයෝ අසමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නයට විදේශ ශ්‍රමිකයන් සංවිධානය කිරීම සඳහා, විදේශගත ලාංකික ශ්‍රමිකයන් සංවිධානය කිරීම සඳහා ජාතික මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ මැදිහත් වීම පොදුවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතීන් සම්බන්ධ ලෝක පරිමාණයෙන් කරන ක්‍රියාකාරීත්වයක් සමග සම්බන්ධ කිරීමත් අවශ්‍යයි. හුදකලා එකක් නොවේ. ඒ සඳහා අපි පෙරටුගාමි සමාජ ප්‍රතිපක්ෂ උත්සාහ දරමින් සිටිනවා. අපි විදේශගත ලාංකික ශ්‍රමිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා එවැනි වැඩපිළිවෙළක් සඳහා, වැඩ කරන ජනයාගේ අයිතීන් සඳහා වන ජාත්‍යන්තර පරිමාණ උද්ඝෝෂණයක් සඳහා පෙළ ගැහෙන්න එහි ලාංකික අනුකණ්ඩයේ කාර්ය කොටස කිරීම සඳහා එවැනිම බරක් තබාගෙන මැදිහත් වෙන්න, ඒ සඳහා පෙරටුගාමි සමාජ අධිපක්ෂය ලෙස අපිට කරන්න පුළුවන් දේවල් යටිතල පහසුකම් සැපයීම්, මූලික පියවර තැබීම්, පදනම් සකස් කිරීම සහ පෙරටුගාමි කාර්යභාරයක් අපිට කරන්න තියෙනවා නම් ඒ කාර්යභාරය සඳහා උර දෙන්න අපි සූදානමින් ඉන්නවා. අපි සමස්ත ලාංකීය විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ සඳහා එකතු වෙන්න, ඒ සඳහා සංවිධානය වෙන්න. එවැනි සංවිධානය වීමකදී ඔබට අවශ්‍ය කරන දේශපාලන මාර්ගෝපදේශය සහ අනිකුත් පහසුකම් සැපයීමට අපිට සහතිකයක් දෙන්න පුළුවන්. ඒ නිසා මෙවර මැතිවරණයේදී ඒ සඳහා වන තෙරපුම එල්ල කිරීම සඳහා පෙරටුගාමි සමාජ අධිපක්ෂ සමග එක්වන්න කියලා ලංකාවේ සිටින ඔබේ ඥාතීන්ට, ඔබේ හිතවතුන්ට පවසන්න. එවැනි බලයක් ගොඩනැගීම හරහා අපි මේ සටන් පාඨය ඉදිරියට ගෙනෙන්න.
අද කාලීන සමාජ දේශපාලන සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පුබුදු ජයගොඩ සහෝදරයා. ඔබට ස්තුතිවන්ත වෙමින් අපි ඔබගෙන් සමු ගන්නවා. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන්.
මේ ගීත කීපද තව නෑ මාළුවේ, ඒ සුන්දර දවසට උපහම යන්නේ, හිත කෙන්දර නිවන්න පැහැට හමුවන්නේ, ලෝකය මහන තවලත වෙන්නේ, විඳින්නේ සිතන්නේ රසන්නේ කියන්නේ මාළු ප්‍රේම ගීතේ, විඳින්නේ සිතන්නේ රසන්නේ කියන්නේ මාළු ප්‍රේම ගීතේ, මෙසිහිනේ සනසුවේ, එම හොතේ නුඹ මාසිතගෙන දිය කෙරුවේ, හෙට දවසේ මල් මල්ියා යක් යලි පිපුනේ, මේ ගියේ අර්ථේ නෑ මා තව දන්නේ, විඳින්නේ සිතන්නේ අසන්නේ කියන්නේ මාළු ප්‍රේම ගීතේ, විඳින්නේ සිතන්නේ අසන්නේ කියන්නේ මාළු ප්‍රේම ගීතේ. සිහිනේ